సమంతా చక్రవాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం దమ్మశ్రవణ కాలో అయం బదంత దమ్మశ్రవణ కాలో అయం బదంత దమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా. సుపిన్నత్ని అద మే ఉతుం ధర్మానుశాసనావట దాయకత్వ ఎగిన కటయుతు కరల తిబెన్నే పాదుక్క మీపే కమల్పిటియ వత్తే పదించి హెచ్కే నందావతి మహాత్మ్య ప్రధాన పిన్నత్ పిరిసాయి ప్రజ్ఞానాళికావ తులిన్ మే దేశనా వికాశనే కరన్నట దాయకత్వ ఎగిన కటయుతు కరల తిబెన్నే. తిమే పిన్నతుం సీలు దినాటమ అపి దేశనా అవసానయే అనుమోదనా కరాండ బలాపొరొత్తు వినవా. దెన్ ధర్మశ్రవణీ కరన్నట కాలే పిన్నత్ని మీ దేశనావట మాతృకా కీపయాక్ తిబ్బినవా. ఇంక మీ మధుపిండిక సూత్రే సందహం ప్రపంచకరణే పటిచ్చ సముపాదే తులిం పెహదిలి కరాన్ని కిల తినవా. జీవితే అపి అవబోధేకరాయనవానాం అవబోధేకరాయాండ తీన్ని జీవితే అవబోధ కరగాన తిని అనిత్యతావేమై ఏక అవబోధ నౌనహామ లోకే స్థిరసారో పిలిగాను అపి లోకే స్థిరసారో పిలి అరగని ఇన్నకాన్ తమై దుఃఖ గలాన్ని అంతట బలాన్నకు లోకే స్థిరసారో పిలిగనీమక్ నెత్తం దుఃఖాకెండ విధియాక్నే. ఇతడు లోకే స్థిరసారో పిలిగనీమ కియని కా తెక్కాయి అపట దుఃఖే గలీమక్ తీరణే వెన్ని లోకే స్థిరసారో పిలిగాన్ని నెత్తం లోకే స్థిరసారో పిలిగనీమా కపితుల నెత్తం కవదావత్ పిన్నత్ని దుఃఖ గలన్నే దుఃఖం. ఏకని లోకే స్థిరసారో పిలియరగత్తర పసి వినదేమ కద్దు దాన్ను అద లోకే స్థిరసారో పిలియరగత్తట హితిం లోకే స్థిరనేని లోకే ఆస్థిరాయిని లోకే హెమ విలాకుమ వినత్ స్వభావేకట పత్తిమ కియనిక అదాలైని లోకేట. ఎతోట అర వినత్ స్వభావేకట పత్తిమ కియన తత్తేట స్థిత అనకొట మే లోకే వినత్ స్వభావేకట పత్తిమ కియనికట ఇక లోకే స్వభావేకని ఎతోకొట అర స్థితిం స్థిరో పిలి అరగని ఇన్నకే నాట ఏ వినస్వీమ ఉహులాండ బే ఏ వినస్వీ హొదర్ బలానుకు వినస్వీమ బలాపొరొత్తిం ఇన్న విలాకట వినస్సునోత్ ఎయాట కందులు ఎన్నేని తే బలాపొరొత్తుంగినో లోకే వినాశ్వీమ ఏ బలాపొరొత్తుంగ ఇన్న కొటే వినాశ్వినవా ప్రశ్నే అడుయి గుడా లేకపోతే కెనికేనో వైద్యురేకేనో మే ఆట తవ హార మాసే జీవాత్ తిన్న పులువ ఈట వడానం అమారు ఇకేల ఇతర పీక దాన్నోని ముల్ దవాసల పొడి కణసల్లా చిత్త పీడావాక్ తిన్న పులువా. హెబై అపిట ఏక ఏక హురు ఎనో సత్యాక్కుతరయానుకుట ఏ వాయిద్యవర్యాగే భావితయ అపే మనసట యానో ఈట పస్సే అపి బలాపొరొత్తు ఇన్నోవా మొక అపే హిత ఏకనే యా మెరెన్న ఓన కిల హితన్నే అపే మనసతుల బలాపొరొత్తుక్ గొడ నెగినోవా బలాపొరొత్తుక్ గొడ నెగినోవా మొకద్ద తిమి లోకే దెమ్యాట తవ తీని హరమాసేయిని మాసయాక్ గెవునా మే అయితున్నా తవ తుమ్ మాసే అయిట తీని ఇతటి ఆ వినస్వీమ అపేక్షావిం ఇన్ని తుమ్మాసికి ఆడ జీవితే అహిమి వెనుకొట అహంబులెస ఇక పారటం అపి బలాపొరొత్తు నొవన మట్టమి అద్దెకీమక వగే అతులాంతేతుల పీడావక్ నిర్మాణీ విన్ని నే కణసల్లక్ నిర్మాణీ విన్ని నే అన్ని నిశాతమై బుద్ధ శాసనమే కొయ్య విలావిత అనిత్య అనిత్య కిల బలాన్ని మీ ఉగాన్ని లోకే స్థిరసారవ పిలిగండ బెరి బావ పిలిబంద అదహసక్ అపే హితే పెలకరణో ఏ పెలవునాట పస్సే లోకే అన్యతాభావి అన్య స్వభావేకట పత్వీమ కిన అద్దకీమేది ఏ తత్వ ఇస్తావరవీమ తమ అర్హత్తే රහත් වෙනවා කියන්නේ මේ මට්ටම තුල ස්ථාවරත්වයකට යනවා සිත. එතකොට ලෝකයේ මේ යම් වෙලාවක පින්වත්නි එයාට අනිත්‍ය වශයෙන් ලෝකේ දැනෙනවා නම් එතකොට අනිත්‍ය නිසා දුක නැත්නම් නිකම්ම දුක නෙමෙයි ලෝකේ අනිත්‍යතාවය නිසා දුක එනවා. අනිත්‍ය නම් දුකයි එච්චරයි. නිසා කියනවටත් වඩා අනිත්‍ය නම් දුකයි. ඇයි අනිත්‍ය නම් දුක වෙන්නේ? මම සිතින් පිළිගන්නවා ස්ථිරසාරව, හැබැයි ලෝකේ වෙනස් වෙනවා. ස්ථිරසාලව පිළිගත්ත ලෝකේ වෙනස් වෙනකොට මට දුක ගලනවා. අනිත්‍ය වශයෙන් දකින්නේ නැති කෙනාට දුක ගැලුවට අනිත්‍ය වශයෙන් දකින්න කෙනාට ඒ අත්දැකීමම දුක ගලන්නේ. දුක ගලන්න පදනමක් වෙන්නේ නැහැ නේ. එහෙනම් ලෝකේ දුක ගලන්නේ බලන විදියට මිසක් තියෙන එකක් නෙමෙයි දුක කියන්නේ. ඔන්න ඕක තමයි වටිනාම ප්‍රකාශය. දුක කියන්නේ ලෝකේ තියෙන එකක් නෙමෙයි පින්වත්. යා බලන විදියට යාගේ හිතේ ඇති වෙන తত্ত্বය. එයා වටිනාකම දෙන විදියට යාගේ හිත තුල ඇතිවි යන తত্ত্বය. මේ සමහර මිනිස්සු අඬන දිහා බැලුවම් පව් කියලා හිතෙනව නේද අපිට? අඬන වැළපෙන සෝසුසුම් හෙලන දිහා බැලුවම හිතෙනව අනේ පව් කියලා හිතෙනවනේ අපිට. නමුත් එයාලා අඬන සෝසුසුම් හෙලන වැළපෙන දිහා බැලුවම අනේ පව් කියලා හිතුණට ඒගොල්ලෝ ඒක ඇතුළට බැහැගෙන අඬද්දි අපිට හඬන්න හිතෙන්නේ නැහනේ. ඇයි ඒ? ඒකට අර ආත්මීය ස්වභාවයකින් අපි අර්ථය දීලා නැහනේ. එනං අනිත්‍ය දුක්ඛ අනාත්ම ආත්මය නෙමේ අනාත්ම වශයෙන් අපි බලන්න පුරුදු වුණොත් අපට දුක ගලන එක බොහොම අඩු වෙලා යනවා. එතකොට අපි බලන්න ඕන අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි. ඒ කියන්නේ හැම වෙලාවකම මේ අඤ්ඤතාභාවී ස්වභාවයට පත්වීම ඇතුලේ අන්‍ය ස්වභාවයකට පත්වෙන එක ඇතුලේ මට පාලනය කරන්න, වසඟේ පවත්වන්න, මට ඕන විදිහට කලමනාකරණය කරන්න පුළුවන් ලෝකෙ මොකක්වත් නැහැ. කිසිම දෙයක් නැහැ මට ඕන විදියට පාලනය කරන්න, කලමනාකරණය කරන්න පුළුවන් මට්ටමේ ලෝකේ මොකුත් නැහැ. එහෙම ඒවා මොකුත් ලෝකේ ඇත්තේ නැහැ. එතකොට අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම්. අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම්. මේක නම් ලෝකේ පදනම. අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් මේක ලෝකේ පදනම නම්. එතකොට මේ අනිත්‍ය වී යන අනාත්ම වී යන ලෝකේ හැදුනේ කොහොමද කියලා දෙවණියට යා දැනගන්න ඕන. එතන ඒ දැදුනේ හැදුන විදිය දැනගන්න තමයි පටිච්ච සමුප්පාදේ දකින්නේ. එහෙනම් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕනේ එක ප්‍රවාහයක්. හැදුණු විදිය මේ, ඒ කියන්නේ මේ මොහොතේ මොකුත් නැහැ නෙමෙයිනේ. අනිත්‍ය වෙවි හරි මේ මොහොතේ පවතිනවනේ. දුකයි දුකයි කියලා හරි මේ වෙලාවේ පවතිනවනේ. අනාත්මයි මම මගේ නෙමෙයි කිය කී හිතියට මෙහි ලෝකේ මොකක්වත් නැහැ නෙමෙයිනේ. මගේ නෙමෙයි කිව්වට මේ ලෝකේ මොකුත් නැහැ නෙමෙයිනේ. මේ මොහොතේ පවතින්නේ කෙසේදයි, මේ මොහොතේ පවතින தත්ත්වයේ කුමන ආකාරයකින් ගොඩනැගී පවතිනවා දැයි කියන එක තේරුම් ගන්න පටිච්ච සමුප්පන්න විමසා බැලීමක් ඕන. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසා බලන්නත් ඕන, පටිච්ච සමුප්පාදයෙන් දකින්නත් ඕන. පටිච්ච සමුප්පාදයෙන් දකින්නත් ඕන. ඒ වගේම මේ පටිච්ච සමුප්පාදයෙන් දකිනකොට මේ தত্ত্বය අතිශය ඕලාරික බව දකින්නත් ඕන. ඉතින් මේක අදහස් කරන්නේ මේ සංකීර්ණත්වයේ තේරුම් ගන්න ඕනේ. මේක සංකීර්ණයි. ඒකනේ අයි පටිච්ච සමුප්පාදේ හැමෝටම තේරෙන්නේ නැහනේ. අවාල මෙච්චර බණ ඇහුවට ඕගොල්ලන්ට අවිද්‍යාව කිව්වොත් මොකද්ද කියලා හරියට කියාගන්න බෑනේ. අවිද්‍යාව නිසා සංස්කාර ගොඩ නැගෙනවා කියන එක තවමත් තෝරගන්න බෑනේ හරියට. එනම් මේක හරි සංකීර්ණ එකක්. මෙන්න මේ සංකීර්ණත්වයේ ලියා ගන්නත් ඕන. එතකොට අපිට කාරණා කීපයක් වෙනවා. ඒක අනිත්‍ය දුක අනාත්ම වශයෙන් දකින්න හැකියාව තියෙන්න ඕනේ. ඒක ඇතුලේ තමයි දුක ගලන එක බොහොම අඩු වෙලා යන්නේ. පටිච්ච සමුප්පාදයේ ඔස්සේ බලන්න ඕනේ මේ මොහොතේ මොකද්ද මේ தත්ත්වය කියලා තේරුම් ගන්න ඕනේ. මේක සංකීර්ණත්වයේ තේරුම් ගන්නත් ඕන. ඔන්න ඔය ටික තේරුම් ගත්තොත් එයාට දුක ඉවර කරන්න පුළුවන්. අපි හරි ආසයිනේ පින්වත්නි දුක නැතුව ඉන්න. අපේ ජීවිතේ මහ පුදුම ආසාවක් තියෙනවනේ දුක නැතුව වාසය කරන්න. දුකෙන් වෙන්ව වාසය කරන්න අපි හරි ආසයිනේ. එතකොට මේ දුකෙන් වෙන්ව වාසය කිරීම කියන එකට අපි ආසා නිසා අපගේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මයේ තුලින් මේ යථාර්ථය තේරුම් ගන්න අපි උත්සාහ කළ යුතුයි. මේ යථාර්ථය තේරුම් ගැනීමට අප දැඩි උත්සාහයක පරිශ්‍රමයක යෙදෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ විදියට මේ මොහොතේම අපේ සිත තුළ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තේරුම් ගන්න බැරි වෙච්ච නිසා, පටිච්ච සමුප්පන්නව අන්තර් සම්බන්ධය තේරුම් ගන්න බැරි වෙච්ච නිසා, මේ සංකීර්ණත්වය තේරුම් ගන්න බැරි වෙච්ච නිසා අපිට මොකද්ද වෙලා තියෙන්නේ? මේ පින්නතුන්ගේ මේ මාතෘකාවේ තියෙන ප්‍රපංචකරණයකට හිත යනවා. ප්‍රපංච ගොඩ නැගෙනවා. මේ මොහොතේම ප්‍රපංච ගොඩ නැගෙන්න ලොකු වෙලාවක් යන්නේ. පටිච්ච සමුප්පන්නව අනිත්‍ය දුක අනාත්ම වශයෙන් තේරුම් ගන්න බැරි වීමේ සංකීර්ණත්වය නිසා තමයි සිත තුළ ප්‍රපංච ගොඩ නැගෙන්නේ. එතකොට මේ ප්‍රපංච ගොඩ නැගෙනවා කියන එකට තේරුම තමයි මම කියන අදහසක්, මගේ කියන අදහසක්, මගේ වසඟේ පවත්වන්න පුළුවන් ය කියන අදහසක් අපේ හිත ඇතුලේ හැම වෙලාවකම එනවා. එතකොට මම මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන ගතියක් අපේ හිතේ තියෙනවා. මමත්වයේ කියලා එකක් අපේ හිතේ තියෙනවනේ. මමත්වේ නිසානේ ලෝකෙ ගිනි ගන්නෙ. මමත්වේ නැත්තම් ලෝකෙ ගිනි ගන්නෙ. ලෝකෙ හැමදාමත් ගිනි ගන්නෙ මමත්වේ නිසා. මමත්වයෙන් තොරව කවදාවත් ගින්නක් නිර්මාණය වෙන්නේ නැහැ. ඇතුළ ඇවිලෙන්නේ නැහැ. දැවෙන්නේ නැහැ, පිච්චෙන්නේ නැහැ. අපි පිච්චි ඉන්නේ. හොඳට බලන්නකෝ අපේ මිනිසුන්ගේ හිත් ඔයාලට පේන්නේ නැණි. ඔයාලගේ හිත දිහා බලන්න පුළුවන්. හොඳට බලන්නකෝ, මම කියලා ගත්ත නැතිව නිසා ඔයාලා දැවිලත් ඇවිලා තියෙනවද? මම කියලා ගත්ත නැති දේවල් නිසා ඔයාලා ඇවිලිලා තියෙනවද, පිච්චිලා තියෙනවද? කවදාවත් එහෙම ඇවිලිලා දැවිලා තැවිලා පිච්චිලා නැහැ පින්වත්නි. යම් වෙලාවක ඔබ දැවුනා නම් පිච්චුනා නම්, එහෙම දැවුනේ තැවුනේ පිච්චුනේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි පින්වත්නි. අපි දැවුනේ තැවුනේ පිච්චුනේ පින්වත්නි, දැවෙන්ට තැවෙන්ට පිච්චෙන්ට ලෝකයක් තිබුණ නිසා නෙමෙයි පින්වත්නි. අපි දැවුනේ තැවුනේ පිච්චුනේ සෑම අවකාශයකදීම අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට අපට ජීවිතේ දැක ගන්න බැරි වෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ අපට දුන්න ඇහෙන් අපි ලෝකේ කියවුවා නම්, ලෝකේ විමසුවා නම්, ලෝකේ දෙස බැලුවා නම් අපි කවදාවත් අවුල් වෙන්නේ නැහැ. අපි කවදාවත් ගිනි ගන්නේ. අපි දැවෙන්නේ තැවෙන්නේ පිච්චෙන්නේ ඔය පදනම ඇතුලේ. පින්වත්නි, දැන් අපි බලමු මේ ප්‍රපංච ගොඩනැගෙන්නේ කොහොමද මේ මොහොතේ කියලා. ඒ ප්‍රපංච ගොඩනැගෙන්නේ අපට පින්වත්නි මේ ලෝකයේ දැවෙන තැවෙන පිච්චෙන ආකාරයට චිත්තචෛතසික ධර්ම ගැලීමක් අපේ හිතේ තියෙනවා. අපිව දැවෙන තැවෙන පිච්චෙන ආකාරයකට චිත්තචෛතසික ධර්මයන්ගේ ගැලීමක් අපේ සිතේ සිද්ධ වෙනවා. චිත්තචෛතසික ධර්ම ගලනවා. එතකොට චිත්තචෛතසික ධර්මයන්ගේ ගැලීමක් ඇතුලේ තමයි අපිට දැවෙන්න තැවෙන්න පිච්චෙන වෙන්නේ. මොකද්ද චිත්ත කියන්නේ? චිත්ත කියලා කියන්නේ අරමුණු ගන්න එක. චිත්ත කියන්නේ මොකද්ද? අරමුණු ගන්නවා. අපිට අරමුණු ගැනීමක් අපේ ජීවිතේ තියෙනවා. හැට රූපා ඇහැ හරහා රූප අරමුණු ගැනීමක් තියෙනවා. එත කණින් ශබ්ද අරමුණු ගැනීමක් තියෙනවා අපිට. එහෙම අරමුණු ගන්න වෙලා තියෙන කණ හැදිලා තියෙන නිසා එක හරි. ඇහැ හැදිලා තියෙන නිසා රූප පේන්නේ. හැදිලා තියෙන නිසා එක හැදිලා ඉවරයිනේ. ඒක මේ වෙනකොටත් හැදිලා ඉවරයි. මොකද කරන්නේ? හැදිලා තියෙන්නේ කොහමද? හැදිලා තියෙන්නේ පරණ භව සංස්කාරවලින්. මේ අපි අත්දකින්නේ පරණ එකක්. එතකොට මේ අවස්ථාවේ අපි කොයි තරම් හොඳට හිටියත් පරණින් ඇදිච්ච විදිය අපිට බලපානවා මේ මොහොතේ සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස තත්වයට බලපානවා. සමහරු ගා කුසල් කර කර ඉන්නවා. අනේ ජීවිතේ හරියට වරදිනවා. ජීවිතේ දුකමයි. එතකොට එයා මේ කුසලයට එරෙහිව නැගිටින්න ඕනේ වැඩක් නැහැ කුසල් කරලා. ඕවා කරලා කාටද හරියන්නේ බලන්න මම මෙච්චර මේවා කරනවා මට කොහෙද එහෙම යහපතක් වුනේ. අර බලන්න අහබලා කොච්චර අයහපත් දේවල් කරනවද කොච්චර වැරදි වැඩ කරනවද මේ මිනිසුන්ටමනේ හරියන්නේ. බලන්න යාළු දිහෙන් බහින ප්‍රශ්නයක් තියෙනවද අපිටනේ ඔක්කොම ප්‍රශ්න කියලා අපි බලන්නේ. ඇයි බලන්නේ නැති? මේ හටගත්තා වූ తত্ত্বය පෙර සංස්කාර විසින් උපද්දවපු తত্ত্বය. එතන මේ පවතින එකේ ශක්තිය තියෙන්නේ බත්මාලු පිනිවලම නෙමෙයි. කර්ම ශක්තිය. ඒක හැසිරෙන විදිය අපට තේරෙන්නේ නැහැ. ඒ කොහොමද හැසිරෙන්නේ කියලා සාමාන්‍ය මිනිහෙකුට ඒක ගෝචර වෙන එකක් නෙමෙයි. ඒක සාමාන්‍ය මිනිහෙකුට ලියන්න බෑ පින්නොත් නේ. ඒක හැසිරෙන්නේ කොහොමද කියන එක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ පින්නොත් නේ. සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. එතකොට දැන් අපේ ජීවිතවල අපට දැනෙන අපට තේරෙන දෙයක් තියෙනවා. මොකද්ද? පින්වත්නි, මේ අපේ සිත තුළ චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක්, චිත්ත චෛතසිකයන්ගේ ගැලීමක් තියෙනවා. චිත්ත චෛතසිකයන් පදනම් කරගෙන ගැලීමක් තියෙනවා සිතුවිලි වල. එහෙනම් චිත්ත කියන්නේ මොකද්ද? අරමුණු ගන්න කමටයි චිත්ත කියන්නේ. සිතේ ස්වභාවය මොකද්ද? අරමුණු ගන්නවා, හිතින්නේ ගන්න. ඇහැ උදව් කරනවා, කන උදව් කරනවා. හරි, අරමුණු ගන්නෙ කොහෙන්ද? සිතින්. ඒකට කියනවා චිත්ත. හාමුදුරු නිතර බලන්න කියන්නේ චිත්ත චෛතසික කියලා. චෛතසික කියන්නේ මොකද්ද? ඒ ගත්ත අරමුණ එක ගනුදෙනු කරනවා. අන්න චෛතසිකවල ස්වභාවය. චිත්ත කියන්නේ මොකද්ද? අරමුණු. දැන් මේවා ඇහෙනකොට කාය බණකදී ඇහුනොත් මේක ගන්න මේ අදහස, මේ සවනස කියන්නේ මේ අදහස කියලා. මේ ලංකාවේ මිනිසුන් ඉසල මේ වචන ටික කියලා දෙන්න වෙලානේ. එයාලා මේ වචන දන්නේ? පින්වත්නි, බුද්ධ ශාසනයේ ප්‍රධාන වචන ටික දන්නේ නැත්නම් එයා කොහොමද අවබෝධය කරා යන්නේ? ඉස්සෙල්ලා පින්වත්නි, හොඳට මේ වචන ටික ඉගෙන ගන්න. මොකද මේවා නිතර නිතර බුද්ධ ශාසනයේ යෙදෙන, භාවිත කරන වචන. ඒවා මත හරියට යෙදෙන්නේ නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ කවදාවත් ජීවිත අවබෝධය කරා යන්න. එහෙනම් චිත්ත කියන්නේ ආරම්මන ග්‍රහණය, චෛතසික කියන්නේ ගත්ත අරමුණ එක ගනුදෙනු කරන එක. ඒ ගත්ත අරමුණ එක, ඒ කියන්නේ අරමුණක් ගත්තාම ගත්ත අරමුණ අඳුන ගන්න එක. ඒවා ඉති චෛතසික වලටනේ. එහෙනම් මේ චිත්ත චෛතසික කියන්නේ අරමුණු ග්‍රහණය කර ගැනීම සහ ග්‍රහණය කරගත් අරමුණ එක ගනුදෙනු කිරීම. එතකොට අරමුණු ගැනීම සහ අරමුණු එක ගනුදෙනු කරන්න යනකොට මෙන්න මේ මට්ටම අවිද්‍යාවෙන් කවලං වුණොත්. මොනවායින් කවලං වුණොත්ද? අවිද්‍යාවෙන් කලවං වුණොත්. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මොකද්ද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියන්නේ වැරදි වැටීම නෙමෙයි. අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං. අවිද්‍යාව කියන්නේ එයා මේ දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියන එක. අවිද්‍යාව කියන්නේ දුක්ඛ සමුදය අඥානං. මේ දුකට පදනම මොකද්ද කියලා දන්නේ නැහැ කියන එකට අවිද්‍යාව කියන්නේ. දුක්ඛ නිරෝධය අඥානං. මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් ය කියන අර්ථයට නෑ. හොඳයි, දුක නිරුද්ධ කරනවා නම් මොකද්ද වැඩපිළිවෙල? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. මේක නිවැරදි කිරීම පිණිස පදනම මොකද්ද කියලා දන්නේ නැති එක අයං උච්චතාවසෝ අවිජ්ජා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ අන්න ඒකට. එතකොට දුක කියන්නේ දැන් මෙතන හරිය. ඊට පස්සේ තව ප්‍රශ්නයක් එනවා. මොකද්ද දුක කියන්නේ? මොකද්ද දුක? දැන් දුක්ඛේ අඥානං අයං උච්චතාවසෝ අවිජ්ජා. දුක්ඛ සමුදය අඥානං අයං උච්චතාවසෝ අවිජ්ජා. දුකේ පදනම දන්නේ නැහැ යා. නැවත නැවත දුක උපද්දවන රටාව එයා දන්නේ නැහැ. ඒ දන්නේ නැත්නම් ඒකට කියන්නේ මොකද්ද? අවිජ්ජා කියලා. දැන් බලන්න එහෙනම් දුක කියන්නේ මොකද්ද? බුද්ධ ශාසනයේ දුක කියන්නේ. දුක කියන්නේ මේ චිත්ත චෛතසික ගැලීම කියන එක දුක කියලා දන්නේ. අන්න ඒකයි අවිජ්ජා කියන්නේ. එතකොට චිත්ත කියන්නේ මොකද්ද? අරමුණු ගන්න එක. චෛතසික කියන්නේ අරමුණු එක ගනුදෙනු කරන එක. මේ අරමුණු ගැනීමත් අරමුණුත් එක ගනුදෙනු කිරීමත් කියන එක ඇතුලේ තමයි මේ මාතෘකාවේ තියෙන ප්‍රපංච. මමය, මගේය, මගේ වසඟේ පවත්වන්න පුළුවන්ය කියන අදහසක් නඩත්තු වෙන්නේ. ප්‍රපංච හැදෙන්නේ චිත්ත චෛතසික ගැලීම මත. හොඳට තේරුම් ගන්නකෝ මම මේ කියන එක. ප්‍රපංච ගොඩ නැගෙන්නේ, ප්‍රපංච කියන්නේ මොකද්ද? මම මගේ, මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන අදහස. ඒකට අපි කියනවා ප්‍රපංච කියලා. ඒක තවත් ටිකක් බරසාර වචන වලින් කිව්වොත් තණ්හා මාන දිට්ටි වලට තමයි ප්‍රපංච කියලා කියන්නේ. තණ්හා මාන දිට්ටි වලට. එතකොට මේ තණ්හා මාන දිට්ටි සහගත කමට අපි කියන්නේ ප්‍රපංචකරණය කියලා. තණ්හාමාන දිට්ටි කියන්නේ ප්‍රපංචවලට, මේ තණ්හාමාන දිට්ටි සහගතකම කියන්නේ ප්‍රපංචකරණයට. තණ්හාමාන දිට්ටි සහගතකම ආකාස්මිකෝ ඉබේ හට ගන්නව නෙමෙයි. තණ්හාමාන දිට්ටි සහගතකමක් නිදාගත්ත වෙලාවක ඔයාලට තියනවද? නැහනේ. නිදාගෙන ඉන්න වෙලාවට තණ්හා වෙන්නේ නැහනේ ඔළුවට. මම මගේ කියලා ගතියක් එන්නේ නැහනේ. නිදාගෙන ඉන්න වෙලාවට මම මගේ කියලා ඒවා හොයාගෙන යන්නේ නැහැ නේ මිනිස්සු. නින්දට වැටුනම් පස්සේ. එහෙනම් ඇයි? පින්වත්නි, තණ්හාමාන දිට්ටි සහගත ප්‍රපංචකරණී සිද්ධ වෙන්නේ චිත්තචෛතසිකයන්ගේ ගැලීමක් මත. චිත්ත කියන්නේ අරමුණු ගන්න පුළුවන් මට්ටම තියෙන්න ඕන. මම මගේ, මගේ ආත්මය කියන එක එන්න නම්. චෛතසික කියන්නේ අරමුණු එක ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ මට්ටමේදී විතරයි ඕක වෙන්නේ. එතකොට චිත්තචෛතසික ධර්මයන් අරමුණු ගැනීමත් අරමුණු එක ගනුදෙනු කිරීමත් කියන ඒවාට අදාළ ගති ස්වභාවය තුල තමයි චිත්තචෛතසික මතුවෙන්නේ. මේ ඒ පුද්ගලයා තුල ප්‍රපංච මතුවෙන්නේ. එතකොට දැන් මේකෙදි බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ චිත්තචෛතසික ධර්ම අට ගන්නකොට අවිද්‍යාවෙන් මේක කලවම් වෙනවා. අවිද්‍යාවත් එක්ක එකතු වෙනවා. ඇයි? ස්වභාවයෙන්ම මේ අපේ ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මකයි. මේ සංසාර මගේ පින්වත්නි තාත්තා වගේ තමයි අවිද්‍යාව. කෙනෙක්ගේ ජන්මේ ලැබෙන්න තාත්තා ප්‍රධාන සාධකයක් නේ. අවිද්‍යාව කියන්නේ තාත්තා වගේ. භව තණ්හාව අම්මා වගේ. මේ මුළු මහත් සසරක් හැදිලා තියෙන්නේ. අවිද්‍යාව නම් වූ තාත්තාද, භවතණ්හාව නම් වූ අම්මාද නිසා. ඒ නිසා පින්වත්නි මේක හොඳට තේරුම් ගන්න. එතකොට අවිද්‍යාව කියන්නේ එතකොට දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං, අයං උච්චතාවුසෝ අවිජ්ජා. දුක දන්නේ කියන එක තමයි අවිද්‍යාව කියන එක. ඔන්න අපි සරල අදහසකට ආවා. එතකොට දුක කියන්නේ මොකද්ද? චිත්තචෛතසික ගැලීම. එතකොට යාට තේරෙන්නේ අරමුණු එක ගනුදෙනු කරද්දී, අරමුණු පස්සේ දුවද්දී, අරමුණු එක ඇයි හොඳයි කම්පාද්දී යාට හිතෙන්නේ මේ අරමුණු ගන්න එකයි අරමුණු එක ගනුදෙනු කරන එකයි දුක කියලා. එහෙනම් පින්වත්නි අරමුණු ගන්න එකයි අරමුණු එක ගනුදෙනු කරන එකයි තමයි දුක. එතකොට අරමුණු ගණ්ඩ වෙලා තියෙන්නේ අරමුණුත් එක ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ මොකක් නිසාද? අරමුණු ගණ්ඩයි අරමුණු එක ගනුදෙනු කරන්නයි වෙලා තියෙන්නේ මොකක් නිසාද? මේ ඇස, කන, නාසය, දිවකය, මනස කියන ආයතන ටික හැදිලා තියෙන නිසා. එහෙනම් මේ ආයතන ටික හැදිලා තියෙන පදනම තමයි දුකේ සමුදය. එතකොට මේ ආයතන හැදුවේ අම්මා තාත්තාද? නෑ පින්වත්නි, පෙර හේතුන්ගෙන් හටගත්තේවා. මේ ඇස කියන්නේ පුරාණ කර්මයක්. ඇස කියන්නේ පුරාණ කර්මයක්. චිත්තචෛතසික ධර්ම අවිද්‍යාවෙන් කලවම් වීම ඇතුලේ නව කර්ම නිෂ්පාදනය වෙනවා. මොකද්ද මං කිව්වේ? ඇස කියන්නේ පුරාණ කර්මයක්. ඇස ඇසුරු කරනකොට ඇස හරහා අරම්මනග්‍රහණය සහ අරමුණු එක ගනුදෙනු කිරීම කියලා ප්‍රවාහයකට සිත එකතු වෙනවා. ඇසින් රූප දැක්කාම ඒ කියන්නේ චිත්තචෛතසික ධර්මයන්ගේ ගැලීමක් සිද්ධ වෙනවා. ඒ චිත්තචෛතසික ධර්මයන්ගේ ගැලීමත් එක්ක අරමුණු ගැලැබීම, අරමුණු ගැනීම සහ අරමුණු සමග ගනුදෙනු කිරීම කියන කතාව ඇතුලේ, අරමුණු ගැනීම සහ අරමුණු එක ගනුදෙනු කිරීම කියන කතාව ඇතුලේ මොකද්ද වෙන්නේ? වෙන දෙයක් නෙමෙයි වෙන්නේ. අරමුණු ගැනීමත් අරමුණු එක ගනුදෙනු කිරීමත් ඇතුලේ ඔය පින්නතුන්ලාට වෙන්නේ අලුත් කර්ම රැස් වෙනවා. ඇයි අවිද්‍යාව එක කලවම් වෙලානේ තියෙන්නේ? එතකොට මේ රහතන් වහන්සේටත් චිත්තචෛතසික ධර්මයන් පදනම් කරේ, ඒ කියන්නේ ආරම්මණක් ග්‍රහණය කියන රහතන් වහන්සේට නැද්ද? තියෙනවා. අරමුණු එක ගනුදෙනු කරන්නේ නැද්ද රහතන් වහන්සේ? චෛතසික නැද්ද? ඒ කියන්නේ දැක්කාම අඳුන ගන්න බැරිද? දැන් අරහත්වයට පත් වෙනවා, අම්මා දකිනවා, ආ මේ ස්ත්‍රිය කවුද දන්නේ කියලා රහතන් වහන්සේ හිතන්නේ. අම්මා අඳුන ගන්නවා. අඳුනා ගැනීම කියන්නේ චෛතසික ධර්මයක්. ඒ ගත්ත අරමුණත් එක්ක ගනුදෙනු කිරීමක් උන්වහන්සේ තුළ තියෙනවා. චිත්තචෛතසිකයන්ගේ ගැලීමේ මොකක්වත් වෙනසක් වෙලා නැහැ. එහෙනම් මොකද්ද තියෙන අවුල? අවිද්‍යාවෙන් ඒක කලවම් වෙන්නේ නැති එක විතරයි වෙන්නේ. අරහත්ත්වයට පත් වෙච්ච කෙනා තුළ අවිද්‍යාවෙන් ඒ தත්ත්වේ කලවම් වෙන්නේ නැති එක විතරයි වෙන්නේ. එනං ආරම්මණ ග්‍රහණී සහ අරමුණු එක ගනුදෙනු කිරීම කියන එක අරහත්ත්වයට පත් වෙච්ච කෙනා තුලත් සිද්ධ වෙනවා. අවිද්‍යාවෙන් සම්මිශ්‍රණය වීම රහතන් වහන්සේ තුල සිද්ධ වෙන්නේ නැහැ. එතන අරමුණු ගන්නකොට අරමුණුත් එක ගනුදෙනු කරනකොට දුක්ඛේ ඥානං අන්න රහතන් වහන්සේට තියෙන මොකද්ද? දුක ඥානය. මොකද්ද දුක ඥානේ? අනේ මේ අරමුණු ගන්නට වෙන එක මොන දුකක්ද? අරමුණු එක ගනුදෙනු කරන එක දුකක්ද කියලා අරමුණු ගැනීමත් අරමුණු එක ගනුදෙනු කිරීමත් දුක්ඛාරිය සත්‍යයෙන් බලන්නේ. ඒකයි අරහත්ත්වයට පත් වෙච්ච කෙනා මාසයක් වැඩ කරලා පඩිය බලාගෙන ඉන්නවා වගේ මේ මරණය පවා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අරහත්ත්වයට පත් වුණාට පස්සේ අය ඒ රහත් වෙච්ච කෙනා දන්නවනේ පින්වත්නි, මේ අසකනනාසේ දිවකය මනස හැදිලා තියෙන්නේ පරණ හේතුඵල දහමින්. එයා නිරුද්ධ කලේ හැදිලා තියෙන එක නෙමෙයිනේ. අරහත්ත්වයට පත් වෙනකොට නිරුද්ධ කළේ මොකද්ද? ඇස නැති කළා නෙමෙයිනේ. නැති කළේ නැවත නැවත ඇස් හැදෙන පදනමනේ ඉවත් වුනේ. ඒ පදනමින් එයා අයින් වුනේ. ඇහැ නැති කළා නෙමෙයි, ඇස හදන්න පුළුවන් ලෝකේ ශක්තියයි නැති කරන්නේ. නැවත නැවත ඇස් හදන්න පුළුවන් ශක්ති. පින්වත්නි, අපි දන්නවද අපි මේ වැඩ කරද්දී නැවත නැවත ලෝකේ හදන්න පුළුවන් පුදුමාකාර විදිහ ශක්තියක් අපි තුල ගොඩනගෙන මේ හැම වෙලාවකම. ඒකනේ අපි කියන්නේ කර්ම ශක්තිය කියලා. ඒක වෙන්නේ අර අවිද්‍යාව නිසා. මේ ඇස කන නාසය දිවකය මනස පාවිච්චි කරද්දී අවිද්‍යාවෙන් කලවම් වුණාට පස්සේ නිකම්ම භවය හැදෙනවා. ආයේ ඒක පුදුම ශක්තියක් ඒක. එතකොට රහතන් වහන්සේ කරන්නේ ඇහැ නැති කරන එක නෙමෙයි. ආය ඇහැ උපද්දවන්න පුළුවන් ශක්තිය නැති කරන එක විතරද? ඇහැ හැදිච්ච ඇහැ නැති කරන්න බෑනේ. මොකද ඇහැ හැදිලා ඉවරයිනේ. දැන් රහත් වෙනකොට ඇහැ හැදිලා ඉවරයිනේ. අරහත්ත්වයට පත් වෙන්නේ ඉපදෙන්න කලින් නෙමෙයිනේ. ඉපදිච්ච කෙනාටනේ අරහත්ත්වයට පත් වෙන්න වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිසරණ ඇතුලේ, බුද්ධ ශාසනය ඇතුලේ පිළිසරණ පාවිච්චි කර කර පාවිච්චි කර කර එයාට පින්වත්නි මේ උපන් සත්‍යයටනේ මේ ක්‍රියාවලියට එකතු වෙන්න වෙලා තියෙන්නේ. ඉපදිලා ඉවරයිනේ දැන්. එනං ඉපදිලා ඉවරයි නං. ඉපදිනකොටම ඇහැ කොච්චරකල් පවතිනවද, කන කොච්චරකල් පවතිනවද කියන එක තීරණය වෙලා ඉවරයි. අපි මේ ලොකු හපංකම් කරන්න දැඟලුවාට පින්වත්නි අපිට මේ ආයුෂ වැඩි කරගන්නවත්, අපි මේ පවතින තත්ත්වය ඇතුලේ අභියෝග කරන්න ඔබ අපි කරන්න එකම එක දෙයයි පින්වත්නි, නැවත නැවත පැවැත්මට අදාළ ශක්තිය අහිමි කරනවා විතරයි. එතකොට ඒ නිසා අවබෝධයට පත්වීම කියලා කියන්නේ අවිද්‍යාව අයින් කරලා දාන එක විතරයි. එතකොට එතන ඥානය, එතකොට අවිද්‍යාව අයින් කරලා විද්‍යාවට එකතු වෙන්නේ කොහොමද? මේ චිත්තචෛතසික ගැලීම දුක විදියට තේරුම් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද චිත්ත කියන්නේ? අරමුණු ගන්න එක. චෛතසික කියන්නේ අරමුණු එක ගනුදෙනු කරන්නේ. එහෙනම් කොතනාරි චිත්තචෛතසික කියලා පාවිච්චි වුණොත් ඔය අදහස ඔළුවට ගන්න එක පාර. එතකොට අරමුණු ගන්න එකක් දුකක්, අරමුණු එක ගනුදෙනු කරන්න වෙන එකක් දුකක්. ඉතින් එහෙනම් ඇයි අපිට මේ දුකට එකතු වෙන්න වෙලා තියෙන්නේ? ඉතින් ඇහැ හැදිලානේ, කන හැදිලානේ, නාසය හැදිලානේ, දිව හැදිලානේ, කය හැදිලානේ, මනස හැදිලානේ පරණ කර්ම සංස්කාර වලින්. ඇස කන නාසය දිව කය මනස පරණ කර්ම සංස්කාර වලින් හැදිලා ඉවරයි නම් පින්වත්නි, මේක අභියෝගයක්. ඇස් තියෙන නිසා ඇස හරහා රූපාරම්මණේ එනවා. චිත්ත රූපාරම්මණේ ඇතුලේ ඒ ඇසෙන් ගත රූපේ අඳුන ගන්නකම ආදී චෛතසිකෙනවා. මේ අම්මා, මේ තාත්තා, මේ මල්ලි, මේ අයියා, මේ නංගි, මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක්, මේ හාමුදුරුව කෙනෙක් කියලා ඇහැ හරහා අඳුන ගන්න චෛතසික. ඒ අඳුන ගන්නකම නිකම් වෙනවා. අඳුන ගන්නවා කියන එකෙන් දුක හැදෙන්නේ. අඳුන ගන්න එකට ධර්මී පාවිච්චි කරන වචනය මොකද්ද කියන්නේ? අඳුන ගන්න එකට කියන්නේ සංඥාව කියලා. මොකද්ද අඳුන ගන්න එකට කියන්නේ? සංඥාව. විඳින එකට මොකද්ද කියන්නේ? වේදනාව. විඳින අඳුන ගන්නකොට හිතට එන සිතුවිලි වලට, ගොඩාක් සිතුවිලි ගන්නවනේ, ඒකට මොකද්ද කියන්නේ? සංකාර. වේදනා, සංඥා, සංකාර ආදී තමයි හිතේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ආදී වශයෙන් ඔයාලා ලෝකයේ අඳුන ගන්නකොට ඒ අඳුන ගැනීමම ලෝකේ දුක හදන්නේ. අඳුනා ගැනීම ඇතුලේ පින්වත්නි, ඒ අඳුන ගන්න මට්ටමට, ඒ අඳුන ගන්න මට්ටම තුල පින්වත්නි, එයා මම අඳුන ගන්නවා, මම අඳුන ගන්නවා, අඳුන ගන්න ලෝකයක් තියෙනවා, ලෝකයක් තියෙනවා කියන ඔන්න ඔය වචන දෙක ඇතුලේ දුක සකස් වෙන්නේ. මොකද්ද? අඳුනා ගැනීම කියන එකට දුක, අඳුනා ගැනීම කියන එකේ ප්‍රශ්නයක් නැහැ. රාතන් වහන්සේටත් සංඥා ස්කන්ධය හට ගන්නෝනේ. නමුත් රාතන් වහන්සේට නැත්නම් මොකද්ද? සංඥා උපාදානේ නැහැ. රාතන් වහන්සේට වේදනාව හට ගන්න නැද්ද? හට ගන්නවා. වේදනාව උපාදානේ නැහැ. එහෙනම් රාතන් වහන්සේටත් පංචස්කන්ධය හට ගන්නවා. නිකෙලෙස් වුණා කියලා පංචස්කන්ධය හට ගන්න එක නවතින්නේ නැහැ. හැබැයි එබඳු උත්තමයකට පංච උපාදානස්කන්ධයක් නැහැ. පංචස්කන්ධය එකක්, පංච උපාදානස්කන්ධය වෙන එකක්. එතකොට පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන්නේ දෙකක්ද? දෙකකුත් නෙමෙයි. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය කියන්නේ දෙකක් නෙමෙයි. ඒ නිසා තවත් ලේසි අපට. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුළෙම ওই ප්‍රශ්නේ එනවා එක තැනක. පංචස්කන්ධය කියන්නේ, පංච උපාදානස්කන්ධය කියන්නේ දෙකක්ද? පංචස්කන්ධයෙන් වෙන් වෙච්ච එකක්ද? නැත්නම් පංච උපාදානස්කන්ධ කියන්නේ පංචස්කන්ධයටමද? බලන්න ගැඹුරු තර්කයක් ගොඩ නගනවා. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි දෙකක්ද? එහෙම නැත්නම් පංචස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන එකක්ද? ඒතර බුද්ධ ශාසන කියන්නේ නෑ, මේක දෙකක් නෙමෙයි, එකකුත් නෙමෙයි. එහෙනම් මොකද්ද? ඔන්න ප්‍රශ්නේ. එකකුත් නෙමෙයි නම්, දෙකකුත් නෙමෙයි නම් මොකද්ද මේක? අන්න ධර්මයේ තෝරන කොහොමද? පංචස්කන්ධයේ කෙරෙහි අවිද්‍යාවෙන් බැඳුණු විඥානයක් පවත්වන එකයි පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධයේ කෙරෙහි අවිද්‍යා සහගතව බැඳුණු විඥානයක් පවත්වනවා. එහෙනම් ස්වභාවයෙන්ම අපි තුල කෙලෙස් නැහැ. අවිද්‍යාවෙන් බැඳුණු විඥානයක් පවත්වනකොට තමයි උපාදානීය ස්වභාවයට ගිහින් නැවත නැවත සසර නිර්මාණය වෙන පදනම හැදෙන්නේ. ආය සංසාරයෙන් නිර්මාණය වෙන පදනම හැදින්නේ එතකොටයි. ස්වභාවයෙන්ම කෙලෙස් නැහැ. එතන මේ හටගත් එක අතීත කෙලෙස් වලින් උපද්දවලා ඉවරයි. අතීතයේ තිබා විද්‍යාව, තණ්හාව, උපාදානයේ පදනම් කරගෙන ගොඩනැගිච්ච භව සංස්කාර උපද්දවලා ඉවරයි. ඉපදිලා ඉවර නම් මොකද කරන්නේ? පින්වත්නි, V8ක් ගොයම් ගහ උපද්දවලා නම් ආයේ V8යකට මුකුත් කරන්න බෑනේ. V8ක් බීජයක්. ඒක වතුරේ උදව්ව, ජල් පසේ උදව්ව ඇතුව විගොයන් ගහ හදලා නම් ආය V8යකට කරන්න පුළුවන් දෙයක් නැහනේ. V8යක් කරන්නේ මොකද්ද? ගොයන් ගහ හදන එකනේ. V8යකට පුළුවන්ද වී කරලක් හදන්න පුළුවන්ද? හොඳට කල්පනා කරලා බලන්න. V8යකට පුළුවන්කමක් නැහැ ගොයන්, V8යකට පුළුවන්කමක් නැහැ වී කරලක් හදන්න. හැබැයි V8යකට එක දෙයක් පුළුවන් කරන්න. මොකද්ද? ගොයන් ගහ හදන්න පුළුවන්. V8යක් ගොයන් ගහ හදලා V8ේ කෘත්‍යෙම ඉවර කරලයි තියෙන්නේ. වැඩේ ඉවරටම ඉවරයි. V8යකට ගොයන් ගහ ඇර වෙන කිසි දෙයක් කරන්න බෑ. V8යකට ගොයන් කරලක් වී කරලක් හදන්න පුළුවන් නම් ඒක අටුවේදිත් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක කරන්න බෑ. V8යකට කරන්න පුළුවන් එකම එක දෙයයි. මොකද්ද? V8 එකට කරන්න පුළුවන් එක දෙයක්, ගොයන් ගහක් හදන්න පුළුවන්. ගොයන් ගහක් හදන්න පුළුවන්. ඒ ගොයන් ගහ හැදෙන්නත් වී ඇටයකට නිකම් බෑ. වතුරේ උදව්ව ලැබෙන්න ඕන, තණ්හාවේ ආසේවණයක් තියෙන්න ඕන. මේ මේ වෙලාවේ ඇහැ ඉපැද්දුවා කියන එකෙන්ම, ඇහැ හටගත්තා කියන එකෙන්ම පින්වත්නි නැවත සසර හදන්න බෑ. සසර හදන්න බෑ පින්වත්නි. හැබැයි උපද්දවලා ඉතින් මොකද ඒක පෙර හේතුන්ගෙන් ඉපදිලා වී ඇටේ ගොයන් ගහ හදලා ජලයේ උදව්වද පසේ සාරයද අරගෙන හදලා ඒ හදපු එකෙන්ම වී ගොයන් ගහේ වැඩෙන්න වී ඇටේක කරන්න පුළුවන් හපංකම ඉවරයි. ඉවරටම ඉවරයිනේ. එක වී ඇටේකට ගොයන් ගහ 100ක් හදන්න බෑනේ. එක ගොයන් ගහක් හැදුවා වී ඇටේ කෘත්‍ය නිමා වෙලා තියෙන. ඒ නිසා ඔයාලට ඔය දැන් හැදිලා තියෙන හැ තියෙනවනේ. දැන් හැදිලා තියෙන මේ කන තියෙනවනේ. ඒක පෙර කර්මයකින් උපද්දවල ඉවරයි දැන්. මේ ඇහැට පුළුවන් කමක් නෑ ඔයාලව නිරේට අරන් යන්න. ඒ නිසා රූප බලනක ඔයාලා නවත්තන්න ඕනේ. මේ කනට පුළුවන් කමක් නෑ ඕගොල්ලන්ව ප්‍රේත ලෝකෙට අරන් යන්න. මේ 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 ඇහෙනවා කියන එකට බෑ. පේනවා කියන එකට බෑ. හැබැයි අර ගොයන් ගහ ඇදුනට පස්සේ වතුරත් හොඳට නියරට නියර බැඳලා වතුරත් පිරෙව්වොත් පොහොර ටිකත් ගානට ගැහුවොත් තව තව හානිකර තත්ත්වයන් එනකොට බෙහෙත් තේත් ගහලා ගොයම පරිස්සම් කළොත් පසත් සස්ත්‍රීක නම් ස්ථිරව එක දෙයක් වෙනවා. ළඟදී ඔය ගොයන් ගහේ වීකරලක් හැදෙනවා. එතකොට වී කරල කියන්නේ වී ඇටේක ප්‍රතිලාභේ නෙමෙයි. වී කරල කියන්නේ මොකේ ප්‍රතිලාභේද? ගොයන් ගහේ ප්‍රතිලාභේ. වී ඇටේ ගොයන් ගහ හදනවා, ගොයන් ගහ හැදුනම වී කරල් හැදෙනවා. ඕක නෙවෙයි ඉන්නේ. වී ඇටයක් ගොයන් ගහ හදලා වී ඇටේක වැඩි ඉවරයි. ඊට පස්සේ ගොයන් ගහ පවතින්නේ ඊට පස්සේ වී ඇටයක් හොයන්නත් නැහැ. හොඳට බලන්නකෝ පින්වත්නි, මෝරපු මේ මේ ගොයන් කැපුවට පස්සේ ඒ පස්පිඩල්ල කපලා අරගෙන බලන්නකෝ වී ඇටේ තියෙනවද කියලා. වී ඇටේ ගොයන් ගහ හදලා ඉවර කරලා වී ඇටේකට කවදාවත් කුඹුරු යායක ගොයන් ගස් හදන්න බෑ. හැබැයි වී ඇටේ ගොයන් ගහ හදලා වී ඇටේ වැඩේ ඉවර කරනවා. මේ ඇහැට පුළුවන්කමක් නෑ පින්වත්නි තවත් ඇස් හදන්න, කන් හදන්න පුළුවන්කමක් නෑ. හැබැයි මේ ඇස් හැදුනාම, ඇස හැදුනාට පස්සේ අවිද්‍යාවෙන් කවලං වුණාට පස්සේ, අවිද්‍යාවෙන් කවලං වුණා කියන්නේ අර පසෙන් උදව්ව ලැබුණා වගේ. හොඳට ලියද්දට වතුර ටිකක් වැටෙනවා නම් ඇසෙන් දකින රූපයට රූපේ පදනම් කරගෙන ආරම් අරමුණු ගැනීමත් අරමුණු එක ගනුදෙනු කිරීමත්, ඒ කියන්නේ චිත්තචෛතසික ධර්ම ගලනකොට ඒවා දුකක් හැටියට දකින්න බැරි නම් ඒවා මත පදිංචි වෙනවා නම් අපි ගිහින් මමත් එම් මම මගේ මගේ ආත්මය කියලා ඒවා මත පදිංචි වෙලා ඉන්නවා නම් හරියට ලියද්දට වතුර හැරිවුවා වගේ, ලියද්දට වතුර හැරිවුවා වගේ. ඒ ඇස හරහා පින්වත්නි ඒ චිත්තචෛතසික ධර්මයන් මත සිත පිහිටුවාගෙන භව කර්ම රැස්වීමකුත් තියෙනවා නම් කියන්නේ ගොයමට හොත්තට අවුවත් වැටෙනවා නම් පින්වත්නි එතකොට මොකද වෙන්නේ? ඔන්න ළඟදී යාට වී කරලක් හැදෙනවා. ඒක ගොයන් ගහේ ඵලයක්, වී ඇටේ ඵලයක් නෙමෙයි. ඒ ඒ විදියට පින්වත්නි ගොයන් ගහ හැදිලා වී කරලක් හැදුනොත් තත්වය බරාරුම්නි. ඇයි? දැන් පුළුවන් ගොයන් ගස් ගොඩාක් හදන්න. ඇයි? වී කරලක්ම හැදිලානේ. දැන් පුළුවන් එක වී එක ගොයන් ගහන්න නෙමෙයි වී කරලකින් හදන්න පුළුවන්. මොකද පුළුවන් ගොයන් ගස් ගොඩාක් හදන්න පුළුවන්. වී කරලක සාමාන්‍යයෙන් පින්වත්නි වී ඇට 5600ක් තියෙනවනේ. ඒක ඒ දරන්න බැරි කමටනේ ගොයම වී කරල බර වෙන්නේ පොළොව පැත්තට. දැන් පුළුවන් පින්වත්නි ගොයන් ගස් 1000ක් 2000ක් හදන්න පුළුවන්. ඕකමනි අපිටත් මේ වෙලා තියෙන්නේ. ඔයාලගේ ජීවිත ඕක හොඳට බලන්නකෝ. ජීවිත ඇස් දෙක පියාගෙන මම මේ කියපු එක ඔළුවට අරගෙන මේ ඇසට පුළුවන්කමක් නෑ ඇස් 1000ක් හදන්න. ඇස කියන්නේ ඵලයක්. හැබැයි මේ ඇහැ හැදිලා තියෙන නිසා අවිද්‍යාවෙන් මේ චිත්තචෛතසික ධර්ම එකන අහින් රූප අරමුණු ගැනීමත් ඒ ඇහින් ගත්ත රූප අරමුණු එක ගනුදෙනු කිරීම නම් වූ චෛතසික ධර්මත් හිතේ හටගන්න නිසා එකක් පුළුවන්. එක දෙයක් පුළුවන්. මොකක්ද ඒ පුළුවන් දේ? එතකොට පුළුවන් පින්වත්නි, මේ අරමුණු ගැනීමත් අරමුණු එක ගනුදෙනු කිරීමත් ඇතුලේ අවිද්‍යාවෙන් මේ தත්ත්වය ඊටා කවලම් වුණාම ඇහින් දකින රූපාරම්මණයට රූපේ ගත්ත අරමුණු පදනම් කරගෙන මමත්තේ අවිද්‍යාව පදනම් කරගෙන අරමුණු එක ගනුදෙනු කරන්න ගිහින් රූප තණ්හාවත් හැදුනාම එබඳු රූපයක් උපාදානය කරගෙන යම් කෙනෙක් වාසය කළොත් එහෙම පින්වත්නි යාතුල රැස් වෙන භව සංස්කාර විසින් කර්ම රැස්වීම විසින් පින්වත්නි ඇස් දාහක් ලක්ෂයක් වුණත් හදන්න කර්ම හැදෙනවා. එතකොට කර්මී ශේවිනේ ඕක කර කර අපි මොකද කරන්නේ? අපි ඉතින් බුදු පහන තිය තියා අනේ නිවන් ලැබෙන්න ඕන කියලා හිතනවා. මේ පදනම තේරුම් ගන්න නැතුව කිසිවෙකුටවත් සත්‍ය අවබෝධයට එකතු වෙන්න බෑ. මේක හොඳින් තේරුම් ගන්න පින්වත්නි. දැන් මදුපිණ්ඩික සූත්‍රයට අනුව ප්‍රපංච ගොඩනැගෙන විදිය ගත්තාට පස්සේ මේක වෙන්නේ මේමයයි. රූප පේන මට්ටම තියෙනවා. මදුපිණ්ඩික සූත්‍රය කියන්නේ එහෙමනේ, චක්කුංච පටිච්චාඋසෝ රූපේච උපජ්ජති චක්කු විඥානං. රූප පේන මට්ටම ඉන්නේ කොහමද? අම්මා නිසා තාත්තා නිසා නෙමෙයි. රූප පේන මට්ටම ඉන්නේ කොහමද? ඇසද රූපයේද චක්කු විඥානයේද තුන එකතු වීම නිසා. ඇසයි රූපයයි චක්කු විඥානයේ තුන එකතු වීම නිසා තමයි රූප පේන මට්ටම ඉන්නේ. නැතු එළිය රූප තියෙන නිසාම නෙමෙයි. ඒ රූප ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටමට ඔයාලගේ ඇතුළාන්තයේ තියෙන ඕන ලෑස්තියක් සූදානමක්. චක්කුංජ පටිච්චාවසෝ රූපේච උපජ්ජති චක්කු විඥානං. ඔය තුනම එකතු වෙන්න ඕන. පින්වත්නි, ඇහැ වෙන පැත්තක තිබිලා රූපේ කොහේ හරි තිබ්බා කියලා මිනිසුන් දෙපෙන්නේ නෑනේ. කන මෙහෙ තිබිලා ශබ්ද ඇහෙන්නේ එංගලන්තේ නම් අපිට මේ වෙලාවේ ඇහෙන මට්ටමක් ඉන්නේ නෑනේ. මේ වෙලාවේ ඔයාලා මේ දහම් මණ්ඩපේ බණ අහනවා. ඔන්න ගෙදරට ඇවිල්ලා මිනිහෙක් නොසෑහෙන්න බණිනවා. අපිට ඌ ඇහෙන්නේ නැහනේ මේ වෙලාවේ. ඇහෙනවා කියන මට්ටමේ ඉන්නේ නැත්තේ ඇයි? කනද ශබ්දයේද ඇසුරු කරගෙන සෝත විඥාන සිත පහළ වෙන්න ඕන. ඔය තුනම එකතු වුණාම ඒකට කියනවා මොකද්ද? ධර්ම ස්පර්ශය කියලා. මොකද්ද ඒකට කියන්නේ? ස්පර්ශය. ඇහෙන මට්ටම එනවා. ඇහෙන මට්ටම. ඒක කනට විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකනේ මැරිච්ච මිනිසුන් කන් ඇහින් නැත්තේ. කන් නැත්තේ ඒකනේ මැරෙන මිනිස්. චක්කු විඥාන සිත, සෝත විඥාන සිත පහළ වෙන්න ඕනේ. ඒ සිතින් අඳුනගන්නේ ඇහින් නෙමෙයි. ඒකනේ ඇස් නැති මිනිහෙකුට ඇස් දුන්නාන් පස්සේ එයා බලන්නේ අපි බලපු විදියට නෙමෙයිනේ. දැන් කෙනෙක් ඇහක් දෙනවා තව එක්කෙනෙකුට. එහෙම දෙන්න පුළුවන්නේ. එතකොට එයාට හැදුන්නා කියලා එයා අඳුනගන්නේ ඇහැ අයිතිකාර කලින් ඇහැ අයිතිකාර මනුස්සය අඳුනගත්ත විදියටද නෑනේ. දැන් ඇස් දන් දෙනවානේ. දන් දුන්නට පස්සේ යාට හැදෙනවා අපි. ආ ඔයා මේ ඇහින් බලන්න කියලා. ජීවත් වෙලා ඉඳෙද්දීම දෙන්න පුළුවන්. තමහර අයට. ජීවත් වෙලා ඉඳෙද්දී නෙමෙයි මිනිස්සු බයයිනේ බලන්නකෝ මේ දැන් අපි කිව්වොත් එහෙම ඔයා මැරුණාට පස්සේ ඇස් දෙක දන් දෙන්න ලියන්න ඇස් පේන මිනිහෙකුට ඒක උදව්වක් වෙයි කිව්වම ඕකට මිනිස්සු කැමති නෑනේ සමහර අය. ඇයි මිනිස්සු ඉතින් මේ ඉපද ඉදිම ගලවණේයි කියලා. අනේ පින්වත් නීවා කරලා තියන්න දැම්මම. බොරු විකාර වැඩවලට යන්න එපා. පාංශකූල අරෝම මේවා කියන්නේ මේ පස්සේ කාලේ හදාගත්ත සංස්කෘතික ආචාර ධර්ම. ඒ වයින් ලොකු උදව්වක් නැහැ නිඳීමට. ඒවා ලස්සන සංස්කෘතීන්. ජීවිතාවබෝධය කරා යන මිනිහෙකුට පොඩි කමටහනක් නැතුවම නෙමෙයි ඒ වගේ. නමුත් මේ විකාරවලට යන්න එපා. ධර්මී පැත්තේ නම් ඉන්නේ. කරුණා කරලා කියන්නේ මැරුණාට පස්සේ ළඟම වෙලාවේදී කටයුතු ඉවර කරන්න කියලා. දවස් ගණන් නම් මේක කුණු වී ගඳ ගහ තියාගන්න ඕනේ කන්ටිමි. එතකොට ඒකෙන් පිනක් දැම්ම ඉඳලා මේ පින රැස් වෙනව මොකද්ද? මම මගේ ජීවිතය අතහැරීමින් මේ ඇස් දෙකින් කවුරු හෝ ලෝකේ බලાવી. එයා ඒ බලන ලෝකයේ ඇතුලේ එයා ලෝකයේ දකින විදිය අනුව මටද සම්මා දිට්ඨිය පහළ වේවා. එයාට ඇස් දීමේ කුසලය මටද ප්‍රඥායස උපදින්න හේතු වේවා කියලා දැම්මම ඉසා. ඒ කියන්නේ ස්ථිරව මැරෙනවනේ දැන්. මැරුණාට පස්සේ කරන දේ හිතේ දැන් බලන්න දැම්ම කුසල උපද්දවන්න පුළුවන්. ඇස් දීලා නේ. ඒ නිසා පින්වත්නි හරි ලස්සන දේවල්. දැන් කුසලිය උපද්දවනවා. එයා දැන් එහැයින් ලෝකේ බලන ගමන් අනී ඉස්සරහට මගේ මම ජීවිතය අතෑරුණාට පස්සේ මේ ඇසින් ලෝකේ මිනිසු බලાવી. කවුරු හරි මේ ඇහින් ලෝකේ බලાવી. එයා ලෝකේ බලන හැම වෙලාවකම මට මගේ ප්‍රඥාව සමෝරන්න ඕන. ඒ කුසලයෙන් මට මේ විදර්ශනා ඇස උපදින්න ඕන. සම්මා දිට්ඨිය හැපහළ වෙන්න ඕන. කියලා ආදම පතනවා. මේ ඒක ඇතුලේ පින්වත්නි මහා පුදුම කුසලයක් යාට වැඩෙනවා. ඒක අසිරිමත් කුසලයක්. එතන මේ පේනවා කියන මට්ටම ඇතුලේ මොකද්ද වෙන්නේ? පස්සපච්ච වේදනා. අන්න එතකොට අරමුණු ගැනීමත් එක්ක ඒ අරමුණත් එක්ක අපි ගනුදෙනු කරනවා. අරමුණු ගන්නවා, පේන මට්ටම ගනුදෙනු කරනවා චෛතසික. චෛතසික. අරමුණු ගැනීමත් එක්ක ඒ අරමුණත් එක්ක යා මොකද කරන්නේ? ගනුදෙනු කරන්න පටන් ගන්නවා. ඒ අරමුණ පස්සපච්ච වේදනා විඳින්න පුළුවන්. ඊට පස්සේ විඳින විඳිනේ වඳුන ගන්න පුළුවන්. වේදනා යං වේදේති තං සංජානාති. අඳුන ගන්න පුළුවන් චෛතසික. සංජානාති තං විතක්කේති. සංජානනයේ නිසා මොකද කරන්න පුළුවන්? සිතින් විතර්ක කරන්න පුළුවන්. ඒ අරමුණ ගත්ත අරමුණත් අර පේන මට්ටම තුල ගත්ත අරමුණත් එක්ක එන මට්ටම තුල ගත්ත අරමුණත් එක්ක ආයතන හයෙම ගත්ත අරමුණත් එක්ක යා මොකද කරන්නේ? ගනුදෙනු කරන්න පටන් ගන්නවා. එයා ගනුදෙනු කරන්න පටන් ගන්නවා පින්වත්. ඒ ගනුදෙනු කරනකොට චෛතසික සංජානාති තං විතක්කේති. යා ඒ ගත්ත රූපාරම්මනේ රූප විතර්ක කරනවා. හිතින් හිතින් කරන්නේ. දැකලා ඉවරයි දැන්. ආයෙ බැලුවොත් පේන වෙන එකක්. එකම දෙයක් දෙපාරක් බලන්න බෑනේ. ඒ නිසා ඔය පේනේව නිසා අවුල් වෙන්න එපා. ඕක ආය හම්බ වෙන්නේ නැහැ කවදාවත්. විතක්කේති තම් එහෙම විතර්ක කරනකොට එයා මොකද කරන්නේ? අවිද්‍යාව ඇතුලේ ස්වභාවයෙන් මෙයා තුල ක්‍රියාත්මක වන නිසා එයාගේ ඇතුලාන්තයේ තුල ස්වභාවයෙන්ම අවිද්‍යා සහගත කමක් පැන නගින ක්‍රියාත්මක වන නිසා එයා මොකද කරන්නේ? එයා තුල සිද්ධ වෙනවා දෙයක්. ඒ තමයි පින්වත්නි විතර්ක વિચાર කිරීම ඇතුලේ පින්වත්නි එයා තුල ප්‍රපංච ගොඩ නැගෙනවා. මම මගේ කියන ගතියක් මම මට ඇහැ තියෙනවා. ඇහැ තියෙන නිසායි ඔය රූප පේන්නේ කියලා ඇසද රූපේද සම්බන්ධව මම මගේ ආත්මය කියලා අර මමත්වයකින් ඇහැ ඇසුරු කරන්න ඇහෙන් අත්දකින්න ලෝකේ තමන්ගේ වසඟේ පවත්තන්ට ඇහැයින් රූප අඳුන ගැනීම විතර්ක විචාර මේ ඔක්කොම අවිද්‍යාවෙන් වෙච්චේවනේ. මේක ඇතුලේ ප්‍රපංච ගොඩ නැගෙනවා. ඒ ප්‍රපංච ගොඩ නැගෙනකොට මම මගේ ආත්මය කියලා ගතියක් එනවා. ඒක ඇතුලේ පින්වත්නි වාසය කරන තාක්කල් එයාට ලෝකෙන් ගැලවෙන්න බෑ. එයාට ලෝකෙන් මිදෙන්න බෑ පින්වත්නි. එයා ලොකු අර්බුදයකට අහුවෙනවා. එයා ලොකු අර්බුදයකට පත් වෙනවා. ඒ බඳු අර්බුදයකට පත් නොවීම පිණිස අපි ජීවිතේ අවිද්‍යාව නසන්න ධර්මී උදව්ව ගන්න ඕනේ. ඒකට තියෙන්නේ අපිට වැඩ තුනයි. අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් අපි අපේ චිත්තචෛතසික ධර්ම ටික දකිනවා. අපි අපේ ඇතුළාන්තයේ දකිනවා. ඒ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලනකොට යාට ලෝකේ අතහැරින්නයි ලෑස්ති වෙන්නේ. එතකොට මේ විදිහට චිත්තචෛතසික ධර්ම හටගත්තේ කොහොමද කියලා පටිච්ච සමුප්පාදයෙන් දකිනවා. අතීත හේතු මොනවාද? කර්මී කොච්චර බලපාලද? අතීත සංස්කාර කොච්චර ඕව බලනවා. පටිච්ච සමුප්පාද. මේකේ සංකීර්ණත්වය බලනවා. මේ කොච්චර සංකීර්ණයිද කියනවා. මේක මුලක් හොයන්නත් බෑ. එච්චර සංකීර්ණයි ඒ සංකීර්ණත්වයේ තේරුම් ගන්න. එහෙනම් අනිත්‍ය දුක අනාත්ම වශයෙන් විමසා බැලීම, පටිච්ච සමුප්පන්නව විමසා බැලීම, මෙහි සංකීර්ණත්වයේ දැකීම. ඔය තුනෙන් පුළුවන් අපට සම්පූර්ණින් සිත ප්‍රපංච වලින් මුදවාගෙන ජීවිතාවබෝධයේ පැත්තට දොරගුල් නැරගන්න පුළුවන්. ඒ බඳු ජීවිතාවබෝධයේ පිණිස මේ දේශනා උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ මේ හෝරාවක කාලයක් ධර්ම දේශනාවට මැදිහත් වෙලා තිබෙන්නේ පාදුක්ක මීපේ කමල්පිටිය වත්තේ පදිංචි HK නන්දාවති මහත්මිය ප්‍රදාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ. මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. HK නන්දාවති මහත්මිය ප්‍රදාන සියලු පින්නතුන්ට මේ කුසල් බලවත් වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු උපකාර වේවා. සුවසේම නිවන් මඟ වඩා ගැනීමට, පිළිවෙත් පුරා ගැනීමට මේ කුසල් බලවත් වේවා. උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා කියලා නන්දාවති මහත්මිය ඇතුළු පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. පාදුක්ක මීපේ කමල්පිටිය වත්තේ විසූ සරත් ජයකොඩි පියතුමන්ට පරලෝ සැපත් වී වසරක් සපිරීම නිමිති කරගෙන එතුමන්ට අනුමෝදන් කිරීමේ අදහසින් තමයි මේ දේශනාවට මේ පින්නතුන් දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ. මේ පින්නතුන්ට අපි අනුමෝදනා කරනවා, භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අනිකුත් පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදීන් වන හේමන්ත ඩයස් මහත්මාට, කළුආරච්චිගේ ගුණපාල මහත්මාට, පොඩි මහත්තයා මහත්මාට, බේලිං නෝනා මහත්මියට, වීරකෝන් මුදියන්සේ, මාලිනී කළුබෝවිල, එච් කේ චන්ද්‍රදාස, එච් කේ ධර්මදාස, ප්‍රේමචන්ද්ර කාර්යවසම්, උපුල් ගුණවර්ධන, එන්දෝරිස් කියන මහත්ම මහත්මීන් ප්‍රධානව, නන්දාවති මහත්මිය ප්‍රධාන පිනතුන්ලා නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එත් සමගම දායකත්වයේ දරූ නන්දාවති මහත්මිය ප්‍රධාන මේ ධර්ම ශ්‍රවණයට රැස් වුණා වූ සියලු දෙනාටම සිත සියලු ප්‍රපංච වලින් මුදවාගෙන අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණයේ දකිමින් පටිච්ච සමුප්පන්න මේ සසර සංකීර්ණත්වයේ තේරුම් ගනිමින් සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවායි අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේ වෙත අපටත්, අපගේ දෙමෝපියන්ටත්, ගුරුවරුන්ටත් සියලු දෙනාටම අනුමෝදන ආශිර්වාද කොට තිබෙනවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරපු එච්.කේ. නන්දාවති මාතාව ප්‍රදාන සියලු දෙනාටත්, සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවායි අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.